Honorable Nama Rajapaksa, you have 15 minutes.
Garu Niyojya Kathanayakathumuni, Sabhapathithumuni, mama dan visheshayenma videsha katiyutu videsha rakkiya saha sangwardhana sancharaka amatyanse vaishishayan pilibandawa katha karana mohothe ape rate wagema loke onama rataka tama rate pavathma saha ekiyathwe pilibandawa salaka balana vita videsha katiyutu amatyanse saha visheshayen videsha katiyutu amatyanse saha videsha pratipattiya e rate arakshawa saha aarthika pratipattiyat ekka bendi pawathina අවාසනාවකට අපේ රටේ ඉතිහාසය නම් බැලුවම බොහෝ අවස්ථාවල මේ විදේශ කටයුතු අමාත්‍යාංශය සහ ඒ සඳහා බැඳිච්ච කාරණා පිළිබඳව රජයේ සහ දේශපාලන භූමිකාව තුළ අඩු අවධානමක් යොමු වෙලා තියෙනවා විශේෂයෙන්ම යුද සමයෙන් පසුව හදිච්ච බොහෝ ආණ්ඩුවල මේ විදේශ ප්‍රතිපත්තිය කියන කාරණේදී හුදකලා විෂයක් විදිහට දැක්කේ. හැබැයි යථාර්ථය තමයි රටේ විදේශ ප්‍රතිපත්තිය මත තමයි රටේ ආර්ථික ප්‍රතිපත්තිය රඳා පවතින්නේ. ඒ වගේම තමයි වර්තමානයේ රටේ ජාතික ආරක්ෂාව රඳා පවතින්නේත් රටේ ජාතික ආරක්ෂාව රඳා පවතින්නේ තමන්ගේ විදේශ ප්‍රතිපත්තිය තුළ තමන් කොහොමද අසල්වාසීන් සහ නිකුත් රටවල් එක්ක ගනුදෙනු කරන්න කියන කාරණය මත. ඒ වගේ මතක් කරන්න ඕනේ අපේ රටේ ඉතිහාසයේ අශීරු අවස්ථාවල අපි නොමැති විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කරා මිත්‍රශීලී විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කරා. එහෙනම් අපි එක පැත්තකින් ත්‍රස්තවාදයක සටන් කරනකොටත් පහුකාලීනව සුනාමිය කාල සීමාව තුළ වෙන්න පුළුවන් කොවිඩ් 19 වසංගත කාල සීමාව තුළ ඒ වගේ පහුගිය කාලේ ලංකාවේ ආර්ථික අර්බුදයේ අරගලයක් දෙක ගොඩනැගිච්ච ආර්ථික අවපාතයක් දෙක අපි මුහුණ දීපු අභියෝගවලදී අපිත් දෙක්ක මිත්‍රශීලීව කටයුතු කරපු බොහෝ රටවල් ආර්ථික සමාජීය වශයෙන් අපේ රට ස්ථාවර කරන්න එදා උදව් කරා. ඒක මේ අවස්ථාවේ විශේෂයෙන් මතක් කරන්න ඕනේ. පහුගිය කාලේ එක පැත්තකින් ඉන්දියාව ඩොලර් බිලියන 4ක් අපිට ලබා දුන්නා. ඒ වගේම චීනේ ඩොලර් බිලියන 2ක් ක්‍රෙඩිට් ලයින් එකක් අපිට ලබා දුන්නා. කොවිඩ් 19 වසංගතයේ වෙලාවේ වැක්සිනේෂන් ටික දුන්නා. ඉතින් අපි හැමතිස්සෙම නොබෙදි විදේශ ප්‍රතිපත්තිය සහ මිත්‍රශීලී විදේශ ප්‍රතිපත්තිය ඇතුලේ කටයුතු කරපු රාජ්‍ය. ඒ වගේම තමයි අද ඔබ ඉතාමත් ආඩම්බරෙන් සතුටෙන් ගරු සභාපතිතුමනි කතා කරනවා මේ විදේශ ආයෝජන සම්බන්ධයෙන්. ඒ වගේම අග්‍රමාත්‍යවරු ලංකාවට එනවා විල්ලා මුල්ගල් තියෙනවා. ඉතින් මේ පිළිබඳව ඔබ ඉතාමත් ආඩම්බරෙන් සහ සතුටෙන් කතා කිරීම ගැනත් මම එක පැත්තකින් සතුටු වෙනවා. හැබැයි ඔබ ඔය මතවාදෙම මීට අවුරුදු 10කට 15කට කලින් අනුගමනය කරා නම් ගරු සභාපතිතුමනි ඔය ආයෝජන අපේ රටේ මීට අවුරුදු 20කට පෙර එන තිබිච්ච ආයෝජන. ඔබට මතක ඇති දේශපාලන බලවේගයක් විදියට ඔබ නිරන්තරයෙන් ඉන්දියානු විරෝධී බලවේගයක් විදියට කටයුතු කෙරුවා. ඒ වගේම තමයි විදේශ ආයෝජන දිහා වපර හැකින් බලපු දේශපාලන පක්ෂය. හැබැයි අද ඔබ රාජ්‍ය බලයට ඇවිල්ලා තියෙනවා. එයාවට පස්සේ හෝ එන්න පෙර හෝ එන ගමන තුල ඔබ පක්ෂයක් විදියට සහ ආණ්ඩුවක් විදියට ඒ ආයෝජන දිහා බලන විදිය වෙනස් වෙලා තියෙනවා. හැබැයි ඉතින් මීට අවුරුදු 20කට කලින් ඔය ප්‍රතිපත්තිය ඔබ අනුගමනය කරා නම් ඔය සාම්පූර් බලාගාරය ඇතුළු ඔබ අද යෝජනා කරන බොහෝ සංවර්ධන යෝජනා ක්‍රම මේ වෙනකොට යථාර්ථයක් බවට පත් වෙලා පමණක් නෙවෙයි ඒවැ ප්‍රතිලාභ පවා මේ රටේ දරුවන්ට දෙමව්පියන්ට ඊළඟ පරම්පරාවට ලැබෙන තැනට පරිවර්තනය වෙන්න තිබ්බා. හැබැයි අවාසනාවකට ඔබේ දේශපාලන ප්‍රතිපත්තිය තුළ එදා විදේශ ආයෝජන දිහා ඔබ දැක්කේ වපර හැකි. ඉතින් අද ඒක වෙනස් වෙලා තියෙනවා කියලා අපිට දකින්න තියෙනවා. ඉතින් ඒ ගැන මම සතුටු වෙනවා. ඒ වගේම අපි සුබපතනවා, අපි ආශිර්වාද කරනවා වගේ බලාපොරොත්තු වෙනවා. ඔබ මේ රටට අහිතකර ගිවිසුම් වලට එකඟ නොවි. ඔබ පහුගිය කාලේ හම්බන්තොට වරාය විදේශ සමාගමකට විකුණනකොට අපි ඒකට විරුද්ධ වුණා. මොකද ඒ ගිවිසුමේ සම්බන්ධ සමහර කොන්දේසි මත. ඉතින් ඒ හින්දා ඔබ ගිවිසුම් ගත වෙනකොට ඒ ගිවිසුම අපේ රටට ගැළපෙන ආකාරයට සකස් කළ යුතුයි කියලා මම විශ්වාස කරනවා. ඒ වගේම තමයි අද ගෝලීය දේශපාලනය වෙනස් වෙමින් පවතිනවා. විශේෂයෙන්ම ඇමරිකානු ජනාධිපති මැතිවරණ ප්‍රතිපලයක් එක්ක අද ගෝලීය දේශපාලනය යම් වෙනසක් සිද්ධ වෙමින් පවතිනවා. ගරු අතිගරු ගරු ජනාධිපතිතුමා අනු කුමාර දිසානායක මැතිතුමන් ජනාධිපතිවරයා බවට පත්වෙන කාල සීමාව තුළ සෞබතමුන්නාසේලා 159 දෙනෙක් පාර්ලිමේන්තුවට පත්වන කාල සීමාව තුළ තිබිච්ච ගෝලීය දේශපාලනට වඩා හාත්පසින් වෙනස් ප්‍රතිපත්ති මාලාවක් සහ වෙනස් වීම් රාශියක් අපේ කලාපය තුළ වගේම ගෝලීය දේශපාලනය තුළ වර්තමානයේ සිද්ධ වෙනවා. ඉතින් මම විශ්වාස කරනවා ඔබ ආණ්ඩුවක් විදිහට ඒ පිළිබඳ අවධානය යොමු කරලා ඇති සහ ඒකට අනුකූලව අනුගත වෙන්න ඔබ සූදානම් වෙමින් පවතිනවා කියලා මම විශ්වාස කරනවා. මොකද එක පැත්තකින් ටැරිෆ් වෝ එක අපි විපක්ෂ නායකතුමත් ඒ ගැන සඳහන් කරා ගරු විදේශ කටයුතු අමාත්‍යතුමනි ලෝකයේ නොඑක් ප්‍රදේශවලට නොඑක් ආකාරයේ වෙනස් වීම් ටැරිෆ් එකක් දෙක ට්‍රේඩ් ඇන්ඩ් කොමර්ස් පැත්තෙන් වෙනස් වෙනවා. ඒ හින්දා මම හිතනවා අපේ රටට හොඳම හොඳටම ඒකට අනුගත විය යුතු ආකාරය පිළිබඳව ඔබ ඔබ තමුන්නාසලා අධ්‍යයනය කළ යුතුයි. ඒ වගේම තමයි අපේ අනන්‍යතාවය සහ අපේ අනන්‍යතාවය සහ අපේ ඒක ඒකීය රට කියන භාවයේ ඒකීයත්වය ආරක්ෂා කර ගනිමින් මේ ගණදිනුකරණය තුළ අපේ ව්‍යාපාරිකයන් ව්‍යවසායකයන් සහ මේ රටේ මහජනතාවට උපරිම සාධාරණයක් කරගන්න පුළුවන් කොහොමද කියන ආකාරය පිළිබඳ විදේශ කටයුතු අමාත්‍යාංශය අවධානය යොමු කළ යුතුයි. අපි දකින දේ තමයි බොහෝ වෙලාවට ඒක මුදල් අමාත්‍යාංශයේ පැත්තට හෝ මහ බැංකුවේ පැත්තට බැර වෙනවා. මේ මම විශ්වාස කරනවා ගරු සභාපතිතුමනි විදේශ කටයුතු අමාත්‍යාංශයට මේ සම්බන්ධයෙන් විශාල වගකීමක් තියෙනවා. ඒ හින්දා ඔබ ඒ සඳහා මුදල් අමාත්‍යාංශය සහ මහ බැංකුව එක්ක ඍජුව මැදිහත් විය යුතුයි. සහ මේ ලෝකයේ යන ටැරිෆ් වෝල් එක අතරේ අපි කොහොමද අපට මේ ට්‍රාන්ස්ෂිප්මන්ට් වලින් වෙන්න පුළුවන් ට්‍රේඩ් වලින් වෙන්න පුළුවන් වැඩි ප්‍රතිලාභයක් ලබා ගන්න පුළුවන් ක්‍රමවේදයකට අනුගත වෙන්නේ. ඒ වගේම තමයි ගිනුම් කරණය තුළ දැන් කොළඹ වරාය නගරය බිහි කළා තියෙනවා. එදා ඔබ කිව්වා සීගිරිය කඩලත් මේක හදා ගන්න බැරි වෙයි කියලා. හැබැයි සීගිරිය කඩන්න නැතුව වරාය නගරය හැදුවා. යහපාල ආණ්ඩුව කාලේ ඔබේ ගැන පරීක්ෂණ කරන වැඩ නැවතුවා. ආයෙ පටන් ගත්තා. කෙසේ වෙතත් මම හිතනවා අද ගරු විදේශ කටයුතු අමාත්‍යතුමනි ඔබතුමාලට අවස්ථාවක් තියෙනවා. මම දැක්ක ඔබ පහුගිය කාලෙත් ගිහිල්ලා පෝට් සිටිගේ මුල් ගලකුත් තියලා තිබ්බා. මෙරිනා එක හදන්න බොහොම හොඳයි. ඉතින් අද මේ ප්‍රතිපත්ති වෙනස් වෙමින් පවතින එක ගැන අපි සතුටු වෙනවා. හැබැයි මේක ට්‍රාන්සැක්ෂන්ස් වල හදපු තැන. ඉතින් ඒ හින්දා මේකේ ගණදෙනු කරන්නට ගොඩනගපු තැන. ඉතින් ඒ හින්දා මේක වපර හැකියින් බලන්නේ නැතුව මේ පිළිබඳ විවෘත මනසකින් බලලා ලෝකයේ මේ වගේ මූල්‍ය නගරවක නගරයක හැප්පෙන්න පුළුවන් කියන වචනේ වැරදින්න පුළුවන්. හැබැයි හැප්පෙන්න පුළුවන් ගණදෙනු කරන්නේ තුල අපි හොඳම ඔෆර් එක දෙන්නේ කොහොමද ගණදෙනු කරුවන්ට කියලා තැනට මේක පරිවර්තනය කරන්න ඔබ තමුන්නාසයට වකිමක් තියෙනවා. මම හිතන්නේ මේ ග්ලෝබල් ටැරිෆ් වෝ එක ඇතුලේ අද කොළඹ වරාය නගරයට සහ අපේ රටට සුවිශේෂී අවකාශයක් තියෙනවා. මේ ට්‍රාන්සැක්ෂන් හබ් එකක් වෙන ට්‍රාන්ස්ෂිප්මන්ට් පමණක් නෙවෙයි ට්‍රාන්සැක්ෂන්ස් වලට ගණදෙනු කරන්නටත් කේන්ද්‍රස්ථානයක් බඩපත් කරගන්න. තවත් පැත්තකින් සංචාරක අමාත්‍යාංශය මම හිතනවා අද සංචාරක ව්‍යාපාරය යම් ප්‍රබෝධයක් තියෙනවා. හැබැයි ඒක ඩොලර් ටර්න රුපියල් වලින් අපි ආදායම් උත්පාදනය කළ පෙන්නුවත් ඩොලර් වයිස් අපි තාම 2018 ට පෙර ගානට ගිහිල්ලාද නැද්ද කියන ප්‍රශ්නය අප සතුව තියෙනවා. ඒ පිළිබඳව තමයි ශානක්‍යයන් ගරු මන්ත්‍රීතුමත් සඳහන් කෙරුවේ. හැබැයි කෙසේ වෙතත් අපි ඉදිරි කාල සීමාව තුළ මේ සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කරන්න ඕන නම් ගරු සභාපතිතුමනි අපි අනිවාර්යෙන් අපේ එයාපෝර්ට් එක්ස්පෑන්ඩ් කරන්න ඕනේ. කටනායක ගුවන්තුරුපලේ දෙවනි අදේරේ යහපාල ආණ්ඩුව කාලේ ඔබ තමුන්නාසලත් සම්බන්ධ වෙලා ඒ ගැන වංචාවක් තියෙනවා කියලා හොයන්න ගියා, හෙව්වා කොමිසමක් පත් කරලා රණවික කොමිසමේ මහත්තයා කාලෙත් ඒකිනුත් නිදහස් වෙලා කොහොම හරි දැන් ආයේ අවුරුදු 10 12 පරක් වෙලා හරි හිමින් ඒක යනවා. හැබැයි මං හිතනවා අපේ රටේ අඩුම ගානේ පැසෙන්ජර්ස්ලා මිලියන 80කට 100කට මිලියන 8කට නෙමෙයි 80කට 100කට සේවා සපයන තැනක් බවට පරිවර්තනය විය යුතුයි. මොකද සංචාරක ව්‍යාපාරයේ සාමාන්‍යයෙන් ගණනය කරන්නේ සාමාන්‍ය පහසුවෙන් ප්‍රවර්ධනය කරන්න පුළුවන් තමන් ගේ රටේ සර්විසස් සපයන එයාපෝට් සර්විසස් වලින් සපයන පැසෙන්ජර්ස්ලා ප්‍රමාණයෙන් 16ක් 20ක් තමයි ඒ රටේ සංචාරක සංචාරකයෝ විදිහට රටක් ඇතුළට එන්නේ. අපි ඩුබායි ගත්තත් සිංගප්පූරු ගත්තත් මැලේසියා ගත්තත් ඔය ආකාරය තමයි ගරු සභාපතිතුමනි ගණනය කරන්නේ. එහෙමනම් අපි මිලියන 10කට වැඩි සංචාරක ව්‍යාපාරයකට පරිවර්තනය වෙන්න ඕන නම් මිලියන 50කට වැඩි පැසෙන්ජර් සර්විස් ප්‍රමාණයක් අපි සපයන්න ඕනේ. ඒක කටුනායක දෙවනි අදේරාවත් අපිට යන්න පුළුවන් මිලියන 22ක් වගේ. මම හිතනවා මත්තල සහ යාපනයේ ගුවන්තුර පුරවල් වලට කේන්ද්‍ර කරගෙන අපේ රටට ගැළපෙන මොඩල් එකකට අනුගත වෙලා පෞද්ගලික අංශයත් එකතු කරගෙන අඩුම ගානේ මිලියන 80ක් 100කට යනකම් මේ සංචාරක ව්‍යාපාරය තුළ සේවා සපයන මධ්‍යස්ථානයක් බවට අපේ රටේ ගුවන්තුර පොළවල් ඊළඟ අවුරුදු 15 ඇතුළත පරිවර්තනය කර යුතුයි. ඒක ඊළඟ අවුරුදු 15 මාකට් එකට අපි ටැප් කරන්න නම් ඊළඟ අවුරුදු 20 තුළ මේ ලෝකයේ ඇති වෙන වෙනස්කම් එක්ක විශේෂයෙන් ඉන්දියාවේ එක්ස්පෑන්ඩ් වෙන එයාපෝට් ගුවන් සේවාවන් සහ ගුවන් යානා බැලුවම ඊළඟ අවුරුදු 5ට අලුතෙන් ගුවන් යානා 1000කට වැඩි ප්‍රමාණයක් ඉන්දියන් මාකට් එකට එනවා. ඒ වගේම අද මැද පෙරදිග ගත්තොත් මැද පෙරදිග සංචාරකයන්ගෙන් 10%ක් වගේ 10%ක වගේ ප්‍රමාණයක් ඉන්දියානු සංචාරකයන්ගෙන් තමයි රට ඉන්දියානු මගින්ගෙන් තමයි යන්නේ. ඒ තුල මැද පෙරදිගෙන් ඉන්දියාවට එන ගුවන් යානා ප්‍රමාණයට යම් අභියෝගයක් වෙනවා. මොකද ඉන්දියානු ගුවන් සේවාවන් ව්‍යාප්ත වීමත් එක්ක අලුතෙන් ගුවන් යානා ඉන්දියන් මාකට් එකට එන එකත් එක්ක ඒ අය ඍජුවම ගුවන් ගමන් මැද පෙරදිගට යන්න උත්සාහ කරනවා. ඉතින් ඒ තුල අපේ රටට අලුත් අවකාශයක් එනවා. ඒ අලුතෙන් ඇතිවන අවකාශයේ ප්‍රතිලාභ ලබන්න අපි සූදානම් වෙන්න ඕනේ. හැබැයි මේ සූදානම් ඊළඟ අවුරුදු 5 පැන්නොත් ගරු ඇමතුමනි අපිට ආයේ මේ chance එක miss වෙනවා. ඒ හින්දා අපි විශ්වාස කරනවා මේ අවුරුදු 5 ඇතුළත අඩුම ගානේ ඒ රෝඩ් මැප් එක ඇතුලේ අපිට මිලියන 100කට යන්න බැරි වුණත් ආමවශයෙන් පැසෙන්ජර්ස්ලා නැත්තම් මගින් මිලියන 50කට දක්වා ඊළඟ අවුරුදු 5 ඇතුළත අපේ ගුවන් යාන ගුවන් ගමන් සේවා සපයන්නට පරිවර්තනය කෙරුවොතින් අපට ඊළඟ අවුරුදු 5 ඇතුළත මිලියන 5ක 6ක සංචාරක ව්‍යාපාරයකට ලේසියෙන්ම පරිවර්තනය කරන්න පුළුවන්. ඒ වගේම විදේශ රැකියා අංශයෙන් අපි දන්නවා පහුගිය කාල සීමාව තුළ විශාල මුදල් ප්‍රමාණයක් අපේ රටට ලැබුණා. ඉතින් ඒ අයට යම් උච්ඡේදනයක් දෙන්න ඕනේ ගරු සභාපතිතුමනි මේ ලංකාවට සල්ලි එවන්න. එයා එවන ඒවටත් බද්දක් වදිනවා නම් එයා එවන ඩොලර් වලටත් බදු වැදෙනවා නම් මම හිතනවා ඒ සියලු කාරණා තුළ ඒ අය නැවත වතාවක් බ්ලැක් මාකට් එකේ මුදල් එවන්න උත්සාහ කරන එක නවත්තන්න බෑ. ලෝකයේ හැටි බැංකුකරණය තුළ රෙගුලාසි වැඩි නම් බැංකුකරණය තුළ තියෙන පහසුකම් අඩුයි නම් ඒ වගේම බැංකුවක් තුලින් එවනකොට අහන ප්‍රශ්න ප්‍රමාණය වැඩි නම් නිරාසයෙන්ම මේ පුද්ගලයෝ කළු කඩ ක්‍රමයෙන් මුදල් එවන්න උත්සාහ කරන එක නවත්තන්න බෑ. එහෙමනම් අපි කරන්න ඕනේ මේ සිස්ටම් එක ඇතුලේ මේ සඳහා අවශ්‍ය පහසුකම් ටික සලසන්න ඕනේ. ඉතින් මේ සියල්ලම කරන අතරේ අන්දැක්ක අපේ මට පෙර කතා කරපු අපේ මණ්ඩලතුමන් මේ ෆිලිපීනේ ගැන කතා කරා. ඉතින් අද ෆිලිපීනේ හිටපු ජනාධිපතිවරයාව හියුමන් රයිට්ස් වලට වයලේෂන් වලට දැන් පරීක්ෂණ කටයුතු වලට ගෙනියන්න උත්සාහ කරනවා. ඉතින් අපේ රටේ ඕගනයිස් ක්‍රයිම් සම්බන්ධයෙන් විශාල ගැටලුවක් තියෙනවා. ඒ ජනාධිපතිවරයාත් ඒ කාලේ හැප්පුණේ ගරු ඇමතුමනි පාතාල එක ඒ රටේ ඩ්‍රග් මාෆියාවත් දෙක. අද ඔබතුමාලට හැප්පෙන්න තියෙන්නේ අපේ රටේ ඩ්‍රග් මාෆියාවත් දෙක. ඉතින් ඒ හින්දා තමයි මම කිව්වේ මේ ලෝකයේ වෙනස් වෙන විදේශ ප්‍රතිපත්තියක් දෙක අපි අනුගත විය යුතුයි සහ අපේ රටේ ඒකීයත්වය ආරක්ෂා කරන අපේ ගරු ශානකයන් මන්ත්‍රීතුමන් මගේ මිත්‍රයා සඳහන් කරා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා මේ රාජපක්ෂලා ආරක්ෂා කරා කියලා. නෑ, අපිට වැඩිපුරම නඩු දැම්මේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමත් ඔබ තමුන්නාසේලා අපේ දූෂණ මර්ධන කමිටුවේ ලේකම්තුමා මෙතන ඉන්නවා ආනන්ද විජේපාල ගරු ඇමතුමන් ඔබතුමාලා තමයි අපිට වැඩිපුරම නඩු දැම්මේ. ඒව නිදොස්කෝ නිදහස් වුණා අපි අධිකරණේ. ඒක රනිල් වික්‍රමසිංහ ඇමතුමා තමයි මහා මොලකාරයා. ඒක නෑ කියන්න බෑ. හැබැයි අපි සතුටු වෙනවා එතුමා ජාත්‍යන්තර මාධ්‍යට ගිහිල්ලා ලංකාව පාවල දෙන්නේ නෑ. දැන් ඉස්සර අපි ඒ චෝදනාව නැගුවා. හැබැයි අද එතුමා ජාත්‍යන්තර මාධ්‍යට ගිහිල්ලා ලංකාව පාවල දෙන්නේ නෑ. අපේ දේශපාලන වෙනස්කම් පිළිබඳව අපි වෙනස්කම් ඒක වෙනම කාර්යයක් දැ. ඔබතුමාලා අපි අතර 2000 ගණන් වල යාළුකම් තිබ්බා. 2005 අපි එක වේදිකාවේ හිටියානේ. 2015 ඔබතුමාලා රනිල් වික්‍රමසිංහ මහත්තයා එක වේදිකාවේ හිටියා. එකට දූෂණ මර්ධන කමිටුවේ කටයුතු කෙරුවා. දැන් බටලන්ද රිපෝට් එක දැම්මත් ඔබතුමාලා එදා බටලන්ද රිපෝට් එක හංගගෙන හිටියා. දැන් අපේ මහින්ද මහත්තයාත් ඔබතුමාලා ගිවිසුමක් අත්සන් කරා 2005 උදව් කරන්නේ. ඒකේ බටලන්ද ගිවිසුම පාර්ලිමේන්තුවට දාන්න ඕනේ කියලා සඳහන් කළා තිබෙත් නැහැ. ඔබතුමාලා චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණියගේ කැබිනට් එකේ හිටියා. එතකොටවත් ඒ කැබිනට් මණ්ඩලයේ බටලන්ද ගිවිසුම අනුමත කෙරුවේ නැහැ. හැබැයි විදේශ රටක මාධ්‍යවේදියෙක් ඒක ගැන ඇහුවම ඒක අද කැබිනට් එකේ අනුමත කරලා පාර්ලිමේන්තුවට දාලා තිනවා. අපි ඒ කාරණේ වෙනම විවාදයක් යනවා නම් අපි එදාට ඒ ගැන කතා කරමු.
Honorable Namal Rajapaksha you have 2 more minutes.
බොහොම ස්තුතියි ගරු සභාපතිතුමනි. මේ පිළිබඳව එදාට කතා කරමු. හැබැයි අපි ලංකාවක් විදිහට අපි ආරක්ෂා කළ යුත්තේ රාජ්‍ය. අපේ රාජ්‍යයේ හිටපු නායකයෙක් විදේශ රටකට ගිහිල්ලා අපේ රටේ රණවිරුවන් යුද අපරාධ කරා කියලා ප්‍රසිද්ධියේ පිළිගන්න දැන්න මේක පරිවර්තනය වුණොතින් කඩන් වැටෙන්නේ මහින්ද රාජපක්ෂවත් රනිල් වික්‍රමසිංහවත් නෙවෙයි. මේ රට ඉඳ ශානකයන් මණ්ඩලතුමා එක පැත්තකින් දැඩි චෝදනාවක් නගනවා මේ රටේ රණවිරුවන්ට. රණවිරුව යුද අපරාධ කරාක පමණක් නෙවෙයි ස්ත්‍රී දූෂණ කරා කියලා. යම් සිදුවීමක් සිද්ධ වෙලා ඇති හිටපු ආමි ඩෙසට කෙනෙක් එක්ක. හැබැයි ඒ එක පුද්ගලයෙක්ගේ සමස්ත ක්‍රියාදාමයේ සමස්ත හමුදාවටම ලඟු කරන්න එපා. ඒ වගේම තමයි පාතාලේ සම්බන්ධයෙන් යම් ප්‍රශ්නයක් තියෙනවා නම් ඔබතුමා ඒකට මැදිහත් වෙන්න. ඒකට මැදිහත් වෙලා ඒ අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න. හැබැයි ක්‍රියාමාර්ග ගැනීමේදී අපි ඔබට වගකීමක් කියනවා. අපි ඔබ ආරක්ෂා කරනවා. පාතාලේ මර්ධනය කරන්න ඕනෑම නායකයෙක් ක්‍රියාමාර්ගයක් ගන්නව නම් ක්‍රස්තවාදී මර්ධනය කරන්න ක්‍රියාමාර්ගයක් ගන්නව නම් අපි විපක්ෂ මන්ත්‍රීවරු වෙන්න පුළුවන්. හැබැයි ෆිලිපීනේ කරා වගේ ඔබතුමාලව මානව හිමිකම් උල්ලංඝනය කරා කියලා අධිකරණයකට යවන්න අපිට තියන්නේ නැහැ. මොකද කඩන් වැටෙන්නේ අවසානයේ රාජ්‍ය. ඉන්ද රාජ්‍ය ආරක්ෂා කරන්න අපි මැදිහත් වෙනවා කියන එකත් මතක් කරමින් ඒ ශානක්‍යන් මන්ත්‍රීතුමා නගපු චෝදනා මම හිතනවා ඉතාමත් කාලෝචිත ඒවා නෙවෙයි. මොකද රණවිරුවෝ එදා යුද්ධ කරා යම් සිදුවීමක් සිද්ධ වෙලා තියෙනවා නම් ඒ ගැන පරීක්ෂණයක් කිරීම පිළිබඳව නෙමෙතන තියෙන ගැටලුව. හැබැයි මේක දේශපාලන මාර්තුකාවක් කරමින් වසර ගණනාවකට පස්සේ දැන් බටලන්ද ආවෙත් අවුරුදු ගාණකට පස්සේ දැන් මෙහෙම ගියොත් ගරු සභාපතිතුමනි ගරු අමාත්‍යතුමනි අපි මේ ජාතිනර සමගිය ගැන කතා කරනවා. 88 සිද්ධි 2028 ත් කතා කරනවා නම් 2009 2048 ත් අපි කතා කරන්න ලෑස්ති වෙනවා නම් ඒ තුළ මේ සමාජයේ වෛරය උත්පාදනය වීම නතර වෙන්නේ නැහැ කවදාවත්. හැබැයි අපි කතා කරන්නේ මේ රටේ වෛරෙන් තොර දේශපාලනයක් මේ රට ගොඩනගන්න නම් මං හිතනවා අපි සිළු දෙනාම යම් මතයකට ඇවිල්ලා රටේ රාජ්‍ය කියන කාරණේදී අපි එකමතයක සිටිය යුතුයි කියලා. එහෙමනම් ගරු විදේශගත අමාත්‍යතුමනි, ඔබට මුණ දෙන්න තියෙන විශාල අභියෝගයක් එකක් ඔබේ පක්ෂය ඇතුලේ ඔබ මෙතෙක්කල් විශ්වාස නොකරපු ප්‍රතිපත්ති වලට ඔබට අනුගමනය වෙන්න වෙනවා. ඔබේ පක්ෂය විසින් මෙතෙක්කල් ආශ්‍රය නොකරපු රටවල් එක්ක ඔබ තමුන් ආසලට ආශ්‍රය කරන්න වෙනවා. ඒ වගේම තමයි අනිත් පැත්තෙන් මේ ග්ලෝබල් ටැරිෆ් වෝ එකක් ඇතුලේ අපි වික්ටිම් කෙනෙක් වෙන්නේ නැතුව ඒකේ බෙනිෆිෂරි කෙනෙක් වෙන තැනට පරිවර්තනය කරන්න මේ රටේ විදේශ ප්‍රතිපත්ති අනුගමනය කළ යුතුයි කියලා මම විශ්වාස කරනවා.
Honorable Dr. Harshana Surya Peruma, you have 13 minutes. Honorable Vijayapal.
Garu Namal Mantrituma, mage nama sandahan kara dushana mardala leka karyalaya adhyakshakavare hatiyata idimin etumallata wediyen nadu dammai kiyala. ඇත්ත වශයෙන්ම දූෂණ මර්ධන ලේකම් කාර්යයට පැමිණිලි බාර ගැනීම තමයි අපි සිද්ධ කරේ. නඩු දැමි මේ කාර්යය සිද්ධ කරේ පොලිසිය විමර්ශනවලින් පස්සේ නීතිපති දෙපාර්තමේන්තුව වැඩියෙන් පැමිණිලි ලැබුණු පැමිණිලි සම්බන්ධයෙන් තමයි ක්‍රියාත්මක වුණේ. ඔබතුමන්ලාට එරෙහිව වැඩියෙන් පැමිණිලි ලැබුණා නම් ඒ පැමිණිලි සම්බන්ධයෙන් කටයුතු කරන්න ඇති. එහෙම නැතුව නාමල් රාජපක්ෂ ගරු මන්ත්‍රීතුමා ඔය තුමාගේ පවුලේ කිසියෙක් සම්බන්ධයෙන් අපි කටයුතු කරේ නැහැ. අපිට ඒ කාර්යාලය ලැබුණු පැමිණිලි අපි ඉදිරිපත් කරා CID එකට, FCID එකට සහ අපරාධ මේ අල්ලස්ව දූෂණ විමර්ශන කොමිසමට. ඒ හරහා විමර්ශනය සිද්ධ වෙලා නීතිපති හරහා තමයි අධිකරණ ක්‍රියාමාර්ගය යන්නේ. හින්දා කවුරුවත් පාදක කරගෙන ඒ කාර්යාලය ක්‍රියාත්මක වුණ නැහැ. ඒ කාර්යාලය ලැබුණු පැමිණිලි තමයි ඉදිරිපත් කිරීම සිද්ධ වුණේ. කොහොමද මිතුති
කතාවේ?
ගරු අමාත්‍යතුමනි, බොඩි ස්තුතිවන්ත වෙනවා. හැබැයි ඉතින් පැමිණිලි බොහොමයක් දාපුවා. ඔබතුමාලා කැබිනට් මණ්ඩලයේ වාඩිලා ඉන්නවාද?
Honorable Dr. Honorable Vijayapala,
ඒ කාර්යාලයට ඔබතුමාලාගේ ආණ්ඩුව හිටපු අයත් ඇවිල්ලා පැමිණිලි ඉදිරිපත් කරා. විවිධ පක්ෂවල ඇවිල්ලා ඉදිරිපත් කරා. දේශපාලන පක්ෂවල, සිවිල් ජනතාව, සිවිල් සංවිධාන විවිධ අය පැමිණිලි ඉදිරිපත් කරා. ඒකට බාධාවත් තිබුණේ නැහැ. ඒ විදිහට තමයි පැමිණිලි ඉදිරිපත් වුණේ.